තෙදහස් 15 වසරේ නවවැනි මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන ලෝකේ බොහොම ප්‍රචලිත වෙමින් ජනප්‍රිය වෙමින් භාවනා මෙඩිටේෂන් කියලා හැමතැනම නේද? බොහෝ දෙනෙක්ගේ ඕනෑකමට උනන්දුවට අවශ්‍යතාවයකට වැදගත් කාරණයක් හැටියට කතාබහට ලක් වෙන මාතෘකාව. ඖෂධයකින් බලාපොරොත්තු වන්නේ ශාරීරික නිරෝගීකම. ඒ වගේම තමයි භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ මානසික නිරෝගීකම. තමන්ටම තමන්ගේ මානසික නිරෝගීකම සාදා ගන්න පුළුවන්. අපි ගත්තොත් භෞතික ජීවිතේ, එයාගේ ජීවිතය සාර්ථක ජීවිතයක් හැටියට තනා ගන්න පුළුවන් එයාගේ පුරුදු වලින්නේ. මහා මංගල සූත්‍රයේ වගේ අපිට කියලා දුන්නු ඒ පිළිවෙත් වලින් පුළුවන් භෞතික ජීවිතයක් සාර්ථක ජීවිතයක් බවට පත් කරගන්න. පුරුදු මත තමයි ඒ සාර්ථකත්වය පවතින්නේ. ඉතින් අපි අපේ මනසටම යම් යම් පුරුදු ලබා දීලා පස්සේ අපි කෑගහනවා. ඒ කියන්නේ අපි ගේට්ටු ඇරලා තියෙනවා. ඇරලා තිබ්බහම ඒකෙන් හරක් වෙනවා. පස්සේ මොකද කෑගහන්නේ? අපි ඇතුළට ආවට පස්සේ හොඳ තනකොළ තියෙනවා නම් එළව ගන්න බැහැ. පස්සේ අපි ඒ හරකට එහෙම නැත්නම් ඒ බබකූකට කෑගහනවා. මං හිතනවා අපේ මනසටත් ඒ දේ වෙන්නේ කියලා කාගෙත්. එයාගේ මනස ගේට්ටු ඇරලා තියලා එයාගේ මනසට නරකු දෙයක් ආවට පස්සේ කෑගහනවා එහෙමයි කියලා. අපිට මේ දේවල් වල ආරම්භයම මේ මානසික ස්වභාවය පිළිබඳව ආරම්භක අවස්ථාව, එහෙම නැත්නම් ගේට්ටුවෙන් ඇතුල් වෙන අවස්ථාව කියන තැනදී සර්ච් කරගන්න පුළුවන් නම්, අල්ලගන්න පුළුවන් නම් අපි හරකට බල්ලට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව අපිට අවශ්‍ය කෙනා පමණක් තෝරා බේරාගෙන අඳුරන කියන මට්ටම ඥාතිත්වයේ පසුබිම් කරගෙන අපි ගේට්ටුවෙන් එළියට ගන්නවා. ඉතින් ඔය ගේට්ටුව අරින්නටත් කලින් ඔය ගොඩාක් ගේට්ටු වල තියෙනවා, සම්පූර්ණ වැහෙන්න තියෙන ගේට්ටු වල තියෙනවා පොඩි කවුලක් හදලා තියෙනවා. නැත්තම් කාචයක් සවි කරලා තියෙනවා. මේකෙන් බලන තමයි ගේට්ටු අරිනවද නැද්ද කියන එකක් තීරණය කරන්නේ. පැහැදිලිනේ? ඉතින් අපේ මනසටත් එහෙම වැඩ පිළිවෙලක් තිබුණා. ගේට්ටු ඇරලා කතා කරන්නේ අපි කාචයෙන් බලනවා ගේට්ටු අරිනවද නැද්ද. ඒ කියන්නේ අපේ මනස මේ සිතුවිලි වලට විවෘත කරනවද නැද්ද. දැන් අපිට බුදුහාමුදුරු මතක් කරලා තියෙන්නේ මෛත්‍රියේ භාවිතා බහුලී කතා කරන්න කියලා නේද? චේතෝ විමුක්තික මෛත්‍රිය කියන එකට ඒක අදහස් කරන එකේ ලොකු අර්ථයක් තියෙනවා. සියලු සත්වයෝ සෝපත් වේවා කියන එකට වඩා ගැඹුරු දෙයක් තමයි චේතෝ විමුක්තික මෛත්‍රිය. චේතෝ විමුක්තික මෛත්‍රිය හඳුනන්නේ පළවෙනි සංයෝජන තුන ඉවත් කරගත්ත කෙනෙක් විතරයි. අන්න ඒ මෛත්‍රී සිටින විට තමයි ඔබ දෙවියන්ට ප්‍රිය වෙන, මිනිස්යාන්ට ප්‍රිය වෙන, මුළු මහත් ලෝකයටම ප්‍රිය වෙන, මුළු මහත් සමස්ත විශ්වය කරා පැතිරී යන මහා ගුණයක් ඔබ තුල හටගන්නේ. එහෙම නැතුව අර කෙලෙස් පිරිච්ච මනසකින් සියලු සත්වයෝ සෝපත් වේවා කියලා කියනකොට ඒක මෛත්‍රිය පහළ වෙන්නේ නැහැ. චේතෝ විමුක්තික මෛත්‍රියට පත්ව වාසය කරන එක තමයි බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය, මෛත්‍රිය, දයාව සියල්ල පවතින්නේ එහි. ඔබේ භාවනාව, ධර්මයේ පැවැත්ම, මේ හැම දෙයක්ම මේ මෛත්‍රී විහරණය තුල පවතිනවා. ඒ හඳුනාගත් කෙනෙක් මනාව මෛත්‍රී විහරණයට සමවඳින්න ඕන. එක මෙද් දෙක පියාගත්ත ගමම්ම එකවර මෛත්‍රී විහරණයට සමවඳින්න කෙනෙකුට අමාරුයි. මොකද හේතුව එයා ටිකක් ඈත ඉන්නේ. දැන් ওই ජීවත් වෙද්දී වැඩ කටයුතු කරද්දී සිත අධිපත අධි අපි ඉන්නේ මෛත්‍රී විහරණයේද? නෑ. දැන් මෙයා ගෙදර පහු කරලා ගොඩක් ඈතට ගිහිල්ලා තියෙන්නේ. ආයි විවේක ගන්න ඕනා වුණාම ආපහු හැරිලා ගෙදරට එන්න ඕන තව කිලෝමීටර් 50ක් 100ක්. විවේක ගන්න එන්නේ. ඒ වගේ තමයි අපි බාහිර වැඩ කටයුතු කර පිටත් වෙපු කෙනෙක් ගෙදරට එන්න යම් කිසි කාලයක් ගත වෙනවා වගේම ඔබේ මනස ඇතුළතත් ඔබ ගොඩක් දුර ගිහිල්ලා ඉන්නේ හෙට මෙහෙට. ඒ පොඩි කාලයක් ඕන කෙනෙකුට විනාඩි 5ක් වෙන්න පුළුවන්, තව කෙනෙකුට 10ක් වෙන්න පුළුවන්, 15ක් 20ක්. තියක් ඔබේ කාලයක් අනිවාර්යෙන් ගන්නකොට ඔබට නැවතත් ඔබේ නිවහනට එන්න පුළුවන්. ඒ කියන්නේ මෛත්‍රී විහරණයට එන්න පුළුවන්. ඒක මේ ටික ගොඩාක් වැදගත් වෙන්නේ හැකියාව තියෙන්නේ මෛත්‍රී විහරණේ හඳුනගත්ත කෙනෙකුට මෛත්‍රී විහරණේ වාසය කිරීමට. අනිත් අය හඳුනගත්තේ නැති අය හඳුන ගන්නවා. දැන් ගෙයක් හදාගත්ත කෙනාට තමන්ගේ ගෙට ඇවිල්ලා පාඩුවේ නිහඬව සංසුන්ව වාසය කරන්න පුළුවන්. ගෙයක් නැති අය ඉන්නවා. ඒ අය ගෙයක් හදාගන්නවා. ඒ කියන්නේ මෛත්‍රී විහරණය අවබෝධ කරගත්තේ නැති අය මෛත්‍රී විහරණය අවබෝධ කරගන්නවා. පින්නතුනි ධර්මයක් හරියට රේඩියෝ එකක් වගේ අපිට පුළුවන් ඒ රේඩියෝ එකේ රේඩියෝ චැනල් කරන්න පුළුවන්, ටියුන් කරන්න පුළුවන්, සුසර කරන්න පුළුවන්. මේ සුසර කරන කරන එක බොහොම හරි තැනකට දශම ගානකට ගන්නවා. 95.2ද 4ද 5ද හරියට සුසර කරගන්න. ඉතින් අපි මේ ධර්මයට පිවිසෙන්න අන්න ඒ වගේ හරියටම තමන්ගේ මනස ටියුන් කර ගැනීමක් කටයුතුමයි. සමහර අයට ලයින් එක අහු වෙනවා, සමහර අයට ලයින් එක අහු වෙන්නේ නෑ. දැන් අපි ඔය බලක් තියනවා කියලා තව කෙනෙකුට කෝල් කළා, එයා අහන නම්බර කීයද තියෙන්නේ. ඈ ඊට පස්සේ එයා අල්ලනවා, අහු වෙන්නේ නෑ. එක්කෙනෙක් අයින් කරලාගෙන බල අහනවා, එයාට බල ඇහෙනවා. තව කෙනෙකුට සුසර කරගන්න අමාරු වෙලා එයා ඕගාල මහන්සි වෙනවා. ඉතින් බරහන් හදිස්සියට හයිය මීටර එකක් අර කොනට මේ කොනට යනවා. බලනකොට මේක දශම ගානකින් පැන්න ගමන් අහුවෙන්නේ නැති එකක් නිසා, මෙයාට අර දශමේ හරියට ඉලක්ක වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? අරගෙන හරි අපහසු වෙනවා හොයාගන්න. මේ තනියෙත් එහෙම මේ අතෝ මේ නිවන ළඟ මෙහෙම මේ යනවා. අර දශම ගාන තවන්ට මීටර වෙන්නේ නැති නිසා අර ලයින් එක මඟ හැරෙනවා. නෑ ඒ නිසා අපේ මනසක් නිවැරදි ලෙස සුසර කරගන්න අපි දක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ න්‍යායේ ප්‍රතිපන්න භාවය තුළ අපි පිහිටන්න අපිට හැකියාව තියෙනවා. ඊළඟට ධර්ම දේශනාව තුළින් භාවනා වැඩසටහන තුළින් අපි ලබා දෙන උපදෙස් තමයි තමන්ගේ මනස ටියුන් කරගන්න, නැත්නම් සුසර කරගන්න දෙන උපදේශය. දැන් සමහර අය අහන්න channel එක ද්වේෂ channel එකක් දාගෙන අහනවා. ඇයි කියන්නේ ද්වේෂ සිතුවිලි නොයකුත් දේවල් තමයි පේන්නේ. ඊපස්සේ තව එකනේ තව channel එක. ඔය වගේ ඉතින් සමහර අය තේරෙන channel, නොතේරෙන channel, දන්න channel. රේඩියෝ channels වගේ තමයි. එකෙක්ෙනාට දැන් අහුවෙච්ච channel එක දැන් ඔබට දැන් බලන්න, ඔබේ මනස බලන්න, ඔබේ රේඩියෝ එක ඔබේ අභ්‍යන්තරේ තියෙනවානේ. දැන් බලන්න ඔබේ මනස. දැන් මේ ඔබ අහන්නේ මොන channel එකද? ඔබ තුලින් ඔබට ඇහෙන්නේ මොන channel එකේ ස්වභාවයද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර චේතෝ විමුක්තික නිර්වාණ මාර්ග, ඒ නිවන් මාර්ග channel එක දහවෙන්නේ නැත්නම් වෙන channel එකක්ද? කරන්නේ ඔබ, නොකරන්නේ ඔබ. නිවන් දැකීමට වැදගත් නැතිම පුජ්‍යලයා ඔබ. එහෙම කියවහම ඔබට මොකද හිතෙන්නේ? කරන්නේ ඔබ, නොකරන්නේ ඔබ. නිවන් දැකීමට නොවැදගත්ම පුජ්‍යලයා ඔබ. එහෙමනම් ඔබ මම සිතන්නේ ඔබ තවම නොවැදගත්ම පූජ්‍යනය ආශ්‍රය කරනවා කියලා. ඒකට තමයි කියන්නේ පාප මිත්‍ර සේවනය කියන්නේ. එහෙම නැත්නම් ඒකට කියනවා මරුවා සමග වාසය කියලා. ලෝකයේ සියලුම දෙනා වැඩිම දෙනෙක් බිලියන 8 පමණ ජනගහනය 7-8 විතර ජනගහනය මරුවා සමග වාසය. මරුවා වෙන කවුරුවත් නොව මරුවා ඔබමයි. ඔබටයි මරුවා කියලා කියන්නේ. ඔබේ මමත්වයටයි මරුවා කියලා කියන්නේ. අපි පුදුමය ගන්නවද? නොගලපෙන කාර්යයකදී, නොගලපෙන වචනයකදී අපි මතක් කරන්නේ මාර වැඩක් නේ. මාර මිනිහෙක් නේ කියලා කියනවා. කියන්නේ මාරයාගේ ස්වરૂපය. ඉතාම හොඳ දේවල් වලටත් කියනවා මාර අහයිනි කියලා කියනවා. මාර හොඳයිනි කියලා කියනවා. නරක දේවල් වලටත් අපේ අය කියනවා ඒක නම් මාරයාගේ වැඩක් තමයි කියලා කියනවා. කොහොමත් ඒක ඇත්ත. ඉතා හොඳ දේවලුත් මාරයාගේ වැඩක්, ඉතා නරක දේවලුත් මාරයාගේ වැඩක්. දැන් තමගේ මනස හරියට සුසර කරගන්න, ටියුන් කරගන්න. මේ ධර්මයේ ආශ්‍රයෙන්, උපදේශනයේ ආශ්‍රයෙන් තමගේ මනස අර මෛත්‍රී විහරණයට සුසර කරගන්න. ධර්මය ගැන කතා කිරීම, එහෙම නැත්නම් දේශනා කිරීම මහා මෝඩ වැඩ. ධර්මය ගැන කතා කිරීම, දේශනා කිරීම හැඳිලිව කියනවා තා මෝඩ වැඩ. ඇයි ඒක මෝඩ වැඩක් වෙන්නේ? කිසිසේත්ම දේශනාවල මේ වචනවල ධර්මයක් නැත. ප්‍රශ්නවල උත්තරවල ධර්මය නැත. ඒ නිසා දේශනා කිරීම මෝඩම මෝඩ වැඩ. ඉතින් මම මේ මෝඩ වැඩේ හැමදාම අත්දන්න කරා. ඊළඟට අහගෙන ඒහා සමානම මෝඩ වැඩ. ඇසීමෙන් කවමදාකවත් ධර්මය අවබෝධ කරගන්න බෑ. කිරීමෙන් භාවනා කිරීමෙන් ධර්මය අවබෝධ කරගන්න බෑ. භාවනා කිරීමෙන් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඇසීමෙන් ධර්මය අවබෝධ කරගන්න බෑ. කිසිදු විදියකට ක්‍රමයකට ක්‍රියාවකට හසු වෙන දෙයක් නොවේ. ඒක නම් හරියටම හරි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නේ මේතරම් හරියට හරි මෝඩ කතාවක් තමයි. සියල් මෝඩ කතා. ප්‍රශ්නේ තියෙන්නේ අපි වැරදි තැනක ඉන්නවා. අපි කියන දේ හරි, ඇහෙන දේ හරි, හිතන දේ හරි කියලා. එතන තමයි තමන්ගේ මෝඩකම තියෙන්නේ. කිසිවකට තමන්ගේ සිහිය නොතබා සිටින්න එපා. සාමාන්‍ය කාය විඥානයේ සිහිය කිසිවක නොතබා සිටින්න කටයුතු කළොත් එහෙම ඒක ශූන්‍යතාවයේ ප්‍රකට කිරීමක් බවට පත් වෙනවා. සිහිය පිහිටවන්න ඕනේ. නැත්නම් අතරමං වෙනවනේ. සිහිය පිහිටවන්න ඕන ධර්මයේ. තේරුණානේ? ධර්මයේ සිහිය පිහිටවන්න ඕන. මේ ධර්මයේ තුල සිහිය පිහිටනකොට එයාට කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව ඔය කියන හැම දෙයක්ම මනාව ප්‍රකට වෙනවා. ඒක පිළිවෙලට නෙමෙයි, ඒ මොහොතේදී සිදුවෙන්නේ චිත්තානුපස්සනාව දෙතෙන්දී, ධම්මානුපස්සනාව දෙක, කායානුපස්සනාව දෙක. ඒ මොහොතේ ඇතිවන ස්වභාවයන් මේක ඉහළ ඉඳලා පහළටවත් පහළින් ඉඳලා ඉහළටවත් නැමී ඒ වෙලාවල් වලට ඒ දේවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ධර්මය තුළ සිත පිහිටවන්න හැකියාව ලැබෙන්නේ හදවතින්ම තමන්ගේ ජීවිතේම තමන්ගේ මනස නැති ස්වභාවයට පත් කර ගන්න පුළුවන් කෙනෙකුට පමණයි. ඔබ කැමතිද ඔබේ මනස නැති ස්වභාවයට පත් වුණොත්? ඔබ කැමතිද ඔබේ මොළයේ නැති ස්වභාවයට පත් වුණොත්? දැන් ඔය මොලේ තියෙනකොටනේ මොලේ වැඩි වෙන්නේ, මොලේ කකියන්නේ, මොලේ අවුල් වෙන්නේ. ඔය ඒ වගේම මොලේ හොඳ වෙන්නේ මොලේ තියෙනකොට. මොලේ නැත්තම් අවුල් වෙන මොලයක් නැහැ. එතකොට හොඳ වෙන්න, කකියන්න, වෙනස් වෙන්න, නරක් වෙන්න, අවුල් වෙන්න මොළයක් තියෙනවා. මොළයක් නැත්තම් වෙන්නේ. ඒකෝර මනස රිදෙන්න, සතුට වෙන්න, නරක වෙන්න, හොඳ වෙන්න මනසක් තියෙන්න ඕන. මනසක් නැත්තම් හොඳ වෙන්නේ නැහැ, නරක වෙන්නේ නැහැ, කකි යන්නේ නැහැ. දුක නැහැ, සැප නැහැ. ඒ නිසා අපි යෝජනා කරන ඔබ මනසක් නැති ස්වභාවයට පත්වන්න. මොළයක් නැති ස්වභාවයට පත්වන්න. අපිට පොඩි කාලේ ඉඳලා හිතච්ච දෙයක් තමයි වෙනස් වීමෙන්, අලුත් වීමෙන් දියුණු වෙන්න පුළුවන් කියන. වෙනස් වීමෙන්, අලුත් වීමෙන් දියුණු වෙන්න පුළුවන් කියලා ලෝකේ හිතන්නේත් ඒකයි. වෙනස් වීමෙන්, අලුත් වීමෙන් දියුණු වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒක මනස පැත්තට ආවහමත් එහෙමයි. මනසත් වෙනස් කිරීමෙන්, අලුත් කිරීමෙන් අපිට මානසික දියුණුවක් ඇති කරගන්න පුළුවන් කියලා හිතනවා. පිරිහීම, වෙනස් කිරීම සහ අලුත් වීම. යම් මානසික උද්වේගකාරීත්වයක් ඇද්ද ඒ වෙනස් වීමට, වෙනස් කිරීමට තියෙන කැමැත්තත් අලුත් වීමට තියෙන කැමැත්ත. මනස මෙහෙම නෙමෙයි, මෙන්න මෙහෙම පිහිටාවා කියලා හිතනවා. මේ සිතුවිල්ල හොඳ නැහැ කියලා කල්පනා කළා. එයා හොඳ තත්වයක් හදා ගන්න බලනවා. මේ සිතුවිල්ල හොඳයි. ඒක පවත් ගන්න බලනවා. අලුත් වෙන්න, වෙනස් වෙන්න, මහන්සි වෙන්න. අතහැර දැමීම කියලා කියන්නේ අලුත් කිරීම, වෙනස් කිරීම නොවේ. අලුත් කිරීම, වෙනස් කිරීම නෙමෙයි අතහැර දැමීම කියලා කියන්නේ. ඔබ ගංගක පොඩි කඩදාසි ඔරුවක් පා කරලා තියනවාද? එහෙම නැත්නම් පහනක් වත්තු කරලා අර ගඟේ පා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේ පහනක් දැල්වලා වත්තු කරලා පා කරලා හැරලා තියෙනවාද? එහෙම නැත්නම් ඔබ වායු බැලුමයක් අහසට මුදා හැරලා තියනවා. එහෙම නැත්නම් ඔබ ඒ මුකුත්ම කරලා නැත්නම් කාරල කෙල ගහලා තියෙනවා. උදාහරණෙම අන්න ඒ වාගේ. දැන් ඔබ කාරල කෙල ගහමු දැන් මතක් කර කර ඉන්නවද? හැබැයි ඉතින් ඔය පාරේ කියලා ගහන අයට, නුසුදුසු තැන් වලට කියලා ගහන අයට නම් මතක් වෙන්න ඉඩ හැම තිස්සෙම. ඔබද වැරදි වැඩන්නේ කරන්නේ. එහෙම නෙමෙයි. මේ කියලා පිටක් හැටියට ඒක නිසි තැනකට අතහැරපු දෙයක් අපි ඒක මතක් කරන්නේ. ඒක තමයි අපූර්ව අත්හැරීම. දැන් ඔබ අත්හරින්න උත්සාහ කරනවා. තාම පැහැදිලිව කියන්න පුළුවන් ඔබට ඒ දේ කරන්න බෑ. අත්හැරීම ඔබට කරන්න පුළුවන් දෙයක් නොවේ. ඔබට පුළුවන් නම් ඔබ නොවන්න. ඔබ සියල්ල අත්හැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ මහන්සි වුණාට ඔබට අත්හැරීම කියන එක කරන්න පුළුවන් කමක් නැහැ. ඔබට තියෙන්නේ ඔබ නොවන්න පමණයි. අත්හැරීම කියන කේ මේ සිද්ධ වෙයි. බුදුරජාණන් වහන්සේගේ අපූරු ස්වභාව ලක්ෂණයක් මට මතක් වුණා. බුදුරජාණන් වහන්සේ තම ආත්මය වැලියෝ කරේ නැහැ. එහෙම නැත්තම් අගය කිරීමක් කරලා තිබුණේ නැහැ. වැලියුලස් කරලා දෙන්නේ අගේ කිරීමක් මෙම කිරීමක් නෑ. ඒක තමයි ඇවිල්ලා මතක් කරන මාරයා ඔබට රට දෙන්න. ඒ අවස්ථාවේ එපා කියනවා. ඊට පස්සේ ලෝකයෙන්ම දෙන්න. ඇයි ලෝ අත්හරින කෙනෙක් බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක දෙන්න එපා. ලෝ අත්හරින කෙනෙක් අද සාමාන්‍ය ජනතාව අතරට ගිහිල්ලා ඔබ බුදුන් නොබදුන් කියන්නේ බුදුහාමුදුරු නෙවෙයි කියලා කියන්නේ අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයාට ලක්ෂයක් දුන්නොත් ඔයා ඒක එහෙම කියලා අපේ ආගමට එනවාද? සමහර අය ලක්ෂයකට ඕකේ කියනවා. සමහර අය කියන ලක්ෂයකට නම් වැඩන්නේ ලක්ෂකෙන් මොනව කරන්න. එහෙම කෙනෙකුට අහන ඔබ බුදුන් නොබුදුන් කියන්න ලක්ෂ දහයක් දෙන්නද? සමහර අය ඉන්න ලක්ෂ දහයට ඕකේ. ලක්ෂ දහයක් අන්තයක් තියෙන කෙනෙක්ගේ අකෝ ලක්ෂ දහයකට මොකද බුදුන් නොබුදුන් කියන්නේ? ලක්ෂ දහය මොනව කරන්නද කියලා හිතනවා. එහෙනම් කෝටියක් දෙන්නද? මොන කෝටියක් දුන්නොත් බුදුන් නොබුදුන් හරි කිව්වත් කමක් නැහැ කියලා මට වැඩ දෙවිස්සු නැන්ද. මෙතනත් ඉන්නවද බලන්න, කෝටියක් දුන්නොත් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නෙමෙයි, බුදු පිළිමේ පොලේ ගහලා වුණත් පෙන්වන්න පුළුවන් කියන මනසක් තියෙන කෙනෙක් ඉන්නවද බලන්න. දැන් කෝටියක් දෙනවා බුදුහාමුදුරන්ගේ පිළිමේ පොලේ ගහලා පෙන්වන්න ඕන නෑ. ඇත්තෙම ඔබේ මනසත් එක්ක කතා කරන්න, ඇත්තෙම ඔබට ඒක කරන්න පුළුවන් බැරි. එහෙම නැත්තම් කෝටි 100ක් දෙනවා. මිලියනයක් දෙනවා. මොකද කියන්නේ? බුදුන් නොබුදුන් කියන්නේ දේන අද ඉඳලා බුදුහාමුදුරන්ට බයින තියෙන කෝටි 100ක් හම්බුන. අපි ගත්තොත් 100 දෙනෙක් අඩුම තරම 25ක්වත් කැමතියි. මේ සමාජයේ 100 දෙනෙක් ගත්තොත් 25 දෙනෙක්වත් කැමතියි. කෝටි 100ක් හම්බෙනවා බුදුන් නොබුදුන් කියන්නේ. ඒ කියන්නේ එයාගේ ශ්‍රද්ධාවේ පමණ, එයාගේ ප්‍රඥාවේ පමණ ප්‍රබල නැහැ. ප්‍රබල නැහැ. දැන් ඒ කාරණේ ගත්තේ ඇයි? වැලියු තමන්ගේ තියෙන අගය, තමන්ට ලබා දුන්නු අගය. ඉතින් ලෞතරා බුදු කෙනෙක් තමන්ගේ ආත්මය වැලියු කරේ නෑ. අනිත් හැම කෙනෙක්ම වැලියු කරලා ඉන්නේ, අගයක් දීලා සිටින්නේ. තේරුණානේ? එහෙමනම් ඔබට විශිෂ්ට ඥානයක් තියෙනවා කියලා කියන්නේ ඔබ වැලියුලස් කෙනෙක් වෙන්න ඕන. අගේ නොකිරීම කරන්න ඕන. ලිමිට් එකක අගයක් තියාගන්න එපා. අන්ලිමිට් වැලියු එකක් තියාගන්න. එතකොට අන්ලිමිට් වැලියු එකක් තියෙන කෙනෙකුට වැලියු එකක් ලබා දෙන්න පුළුවන්කම නෑ. ලෝකෙම දෙන්න නෑ. විශ්වයම මාරේ කියලා ඊට වැඩිය නම් මට දෙන්න දෙයක් නෑ. මගේ තියෙන දේ ඔක්කොම ටික දෙන්නත් ඇහුවා ඔබ එපා කියන. ඔව් මම වාතරි. ලිය කියවිල්ලෙන් තිබුණා වේවා නොතිබුණා වේවා ඔබ අත්හරිය කෙනෙක් විය යුතුයි. අවසාන චිත්තයෙන් ඔබ අතහැරපු කෙනෙක් විය යුතුයි. දැන් සමහර පිරිස් ඉන්නෝ පිටින් අතහැරලා වගේ පේනවා. මෙන්න අවසාන චිත්තෙන් අල්ලන අසාර චිත්තෙන් අල්ල. දැන් මම දන්න එක තැනකදී මේ මල්ලිට කැත්තෙන් ගහලා අයියා මම ඔකේ මොකටද මේ 50,000 දුන්න ඇතිවට. ඒ කියන්නේ 50,000 වටිනෝ මල්ලි සමට වැඩි අයියා සමට. අම්මට ගහලා පොල්ලේ සෙවන් මොකද කියනවා? රුපියල් 3000 දීලා නේද වර ගහලා පව්ගේ දවස යනක දාලා මරලා දාලා තිබ්බේ. ඒ කියන්නේ යා 3000 වදිනෝ හරියට අර විතර කන්න කිකිලි මරුවා වගේ නේද? සිතර ගොඩක්. එතකොට බලන්න ඔබේ ආත්මයට ඔබ දීලා තියෙන වැලියු එක කීයද කියන බලන්න. ඔබේ ආත්මේ වටිනාකම කීයද? සල්ලිවලින් කීයද? ඔබ වෙනස් කරන්න පුළුවන් මොදලින් කීයක් දොන්නොත් වෙනස් කරන්න පුළුවන්? ඔබ ඔබේ මනසින් ඇසිය යුතු ප්‍රබල කාරණය. ඉතින් ධර්ම අවබෝධය වූ කෙනෙකුට තමයි අර සීමාවක් නැති මනස මනකට අවබෝධ වෙන්නේ. යාද කිසිසේත්ම හදවතේ බුදුන් නොබුදුන් කියන්නේ දහම්ම දහම් කියන්නේ හැකියාවක් නෑ. මොකද ප්‍රත්‍යක්ෂතාවය නිසා. මොකද ගින්දර සීතලේ කියන්නත් බෑ, අයිස් කැටයක් රස්නේ කියන්නත් බෑනේ. ප්‍රත්‍යක්ෂ වුණාම කට්ටිය එකතු වෙලා ඔක්කොම කියනවා මෙච්චර ගාන දෙනවා ඔයා මේ අයිස් කැටේ රස්නේ කියන්නේ. හදවතින් කියන්න පුළුවන්? හදවතින් කොහොමද මම මේක රස්නේ කියන්නේ? මේ සීතලයි කියන්නේ, ගින්දර සීතලයි කියන්නේ. හැබැයි ලෝකෙ මිනිස්සු ඉන්නවා ඉතාම සද්භාවයේ මිනිස්සෙකුට හොරෙක්යයි චෝදනා කිරීම සඳහා දේශපාලන ශිෂ්ටයෙ ඉන්න පොඩි පක්ෂයක ඉන්න පුජ්‍යලයෙකුට ලක්ෂ 10ක් දුන්නා නැති. ඕව ගැනල ඉතාම සද්භාවයේ මිනිස්සෙකු හොරෙකුසේ නිර්මාණය කරන්න පුළුවන්. එහෙම මතයක් සමාජය තුළ නිර්මාණය කරන්න පුළුවන්. ඒක තමයි මේ ලෝකේ දුෂ්ට ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ ස්වභාවය. බුදුහාමුදුරුවෝ වැරදි කියන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ගේ තමගේ ආත්මීය වැලියු එක හරි අඩුයි. හොඳ වැලියු එකක් හොඳ අභිමානයක් තියෙන්න ඕන තමයි ආත්මයට. ඒ අය තමයි නිවන් දකින්නේ. හැම දෙයක් තියෙන්න ඕන. එහෙම එකක් තියෙන්න ඕන. ඒක තමගේ ආත්මය තුළ පවතින ඕන දෙයක්. අපි දවසක් ඔය මේ පලාතේ බුද්ධ පින්තූරයක් එහෙම මුද්‍රණය කරලා කට්ටියට බෙදා දීගෙන ගියා. සමහර අය අරගෙන සතුටින් පරිත්‍යාගයකුත් කළා. එක මුස්ලිම් ඥානලා මේක ඉදිරිපත් වෙලා එයා කියන මේ මුදල තියාගන්න බුද්ධ රූපේ එපා. මොකද කිව්වා අපේ ගෙදර තියාගන්න දෙන්නේ, අපි උදව් කරන්න කැමති, බුද්ධ රූපේ ගෙදර තියාගන්න දෙන්නේ, අපි සායනාසෙන්ට උදව් කරන්න කැමති. ඉතින් මම මේ වෙලාවේ කල්පනා කරේ මගේ බුදුහාමුදුරුවෝ ඔබට යම් හේතුවකින් එපා නම් ඔබේ මුදල මම යම් හේතුවකින් ගන්නෙ ඔබටද? ඔබට යම් හේතුවකින් බුදුහාමුදුරුවෝ එපයි කියලා හිතනවා නම් මටත් ඒක පුළුවන් කමක් නැහැ ඔබ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ගන්න. ඔබට හැකියාව තියෙන්න ඕන ඔබේ බාධකේ බිඳින්න. එහෙම වුණොත් මට පුළුවන් මගේ බාධකේ බිඳින්න. එළවෙලවම කිව්වා මේක ගන්නම කියලා. නෑ ගත්තේ. මොකද හේතුව අපි මුදල් එකට අගයක් දීලා නැති නිසා. ඒ නිසා අපි මේ ලෝකේ තේරුම් කරගන්න ඕන ඒ මානසික ගුණය ඒ මානසික ස්වરૂපය අපි තේරුම් ගන්න. ඒකේ ඇයට තේරුම් යන්නත් ඕන. මේ ලෝකේ වටිනාකම තියෙන්නේ බින්දු ගණනින් මේ වටිනාකම හැදෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. වටිනාකම හැදෙන්නේ තමන්ගේ පෞරුෂය මත නිසා බින්දු ගණනේ නෙමෙයි. ලෝකේ තර පෙසකින් බින්දු ගණන වලට වටිනාකම දෙන. නමුත් තමන්ගේ අධ්‍යාත්මික දර්ශනය මත තමන්ගේ වටිනාකම සෑදී. මෙහිම විවිධ විද්‍යාදෘෂ්ටික භාවයන් වල ඉන්න සරියුත් හාමුදුරුවන්ට පිරිනුවම් පාන හිට වෙලා තමයි උන්වහන්සේට තමන්ගේ අම්මා සම්මා දිට්ඨියට යන පුළුවන් කම මේ වගේ පෞල් වල මේ ඉතින් තියෙන යම් යම් අයගේ විද්‍යාදෘෂ්ටික වටපිටාව. හැබැයි ඒවා නොවැරදි කිරීමේ හැකියාව කවදක් හරි තියෙනවා. බුදුහාමුදුරන් අවසරයිල්වාම් පිරිනුවම් පාන තමන්ගේ මව් සම්මා දිට්ඨියේ පිහිටියද? නෑ ස්වාමී. මේ ආරබ්‍රාහ්මණ විශ්වාසයන් වල මේ මිත්‍යා දෘෂ්ටි ඉන්නේ. දේව විශ්වාස වල ඉන්නේ. මෙයාව ගන්න බැරි වුණා තමයි. පස්සේ ආරංචියලා තිබුණා, දැකලා තිබුණා. මහා ආත්මය කියලා අපි අදහන මිනිස්සුත් මහන්සයට මගේ පුත්‍රයාට වඳිනවා, ගරු කරනවා. මේ අම්මේ සුළුවෙන් හිතාගෙන හිටියට පොඩි කෙනෙක් නෙමෙයි මගේ පුත්‍රයා කියලා තේරුම් ගත්ත පස්සේ ඊට පස්සේ තමයි ධර්ම අහන සම්මා දිට්ඨියෙන් පිහිටියේ. ඉතින් පළවෙනි කාරණය තමයි සම්මා දිට්ඨිය පිහිටන්න ඕන. ප්‍රසදයෙන්නේ බාහිරේ නෝයි, ආගම් තියෙන්නේ බාහිරේ නෝයි, වදිනාකම තියෙන්නේ බාහිරේ නෝයි, ඇති නැති දේ තියෙන්නේ බාහිරේ නෝයි. මේ සියල්ල මානසිකත්වය. මේක විඥානවාදී දහමක් නෙමෙයි. මේක තමයි ඇත්ත. ඒ නිසා නිදාගත්තාම මොකක්වත් නැති. ඇයි රාත්‍රියේ පැය 7-8ක් නිදාගන්න තියෙන්නේ? 3-4ක් හරි. ඒ නිදාගත්ත කාලෙහි බලන්න ඔබට තිබුණේ මොනවද, නැති මොනවද කියලා. නැති දෙයක්වත් නැහැ, ඇති දෙයක්වත් නැහැ. අදුම තරමේ ඔබ නිින්නෙන් අවදි වෙනකන් කෙනෙක් පුජ්‍යලේ නොවේ. අවදි වුණාට පසු මම වයසක කෙනෙක්, මම තරුණ කෙනෙක්, මම ව්‍යාපාරිකයෙක්, මම විශ්‍රාමික කෙනෙක්. ආදී කොට ඇති විවිධ දෘශ්‍ය මායා තරාතිරම් ඔක්කොම හදලා ඒ අනුව විඳිමින් තමන්ගේ වැලියු එක තුළ තමන් අගයක් සාදා ගන්නමින් සිටිනවා. තමන්ට අගයක් තියාගෙන ඉන්න එකට වඩා හොඳයි ඒ අගේ උපරිමයට ගෙහිලා අර අගය ඉක්ම වූ ගුණයකට පත් වෙනවා. ඒක අර බිඳුවට ඇවිල්ලා නෙමෙයි, ඉහළටම ගිහිල්ලා අගේ ඉක්මවන්නවා. එහෙම නැත්නම් බිඳුවයි අගේ කියන තැන නෙමෙයි. අගයක් තියෙනවා නම් මායයා ඒ අගය තුල ඔබ රඳවා ගන්නවා. මතක තියාගන්න, ඔබට ඔබ යම් අගයක් ලබා දුන්නොත් මායයා ඇවිදින් ඔබ ඒ අගය තුල රඳවා ගන්නවා. හෑ බලන්න මේ සමාජෙත් ඇති. දැන් සාමාන්‍ය මිනිස්සෙක් දවස් වීස වෙලා වැඩ කරන්න ගන්න පුළුවන් රුපියල් 1500යි 2000යි. දැන් 500ට වැඩ කරන අයත් ඉන්නවා. දවසට. ඊළඟට අපි ගත්තොත් එහෙම වෙනත් වෘත්තියක ඉංජිනේරු කරේ එහෙම නැත්නම් නීතිඥයෙක් වගේ දෙනෙක් ගන්න ගියාම සමහර ලාට ඒකේ ස්වභාවයට අනුව ඒ මනුස්සයාට ලක්ෂ ගාණක් ගෙවන්නත් වෙනවා. එතකොට මේ ලෝකේ දුප්පත් කියලා යම් පිරිසක් ඉන්නවනම් ඒ පිරිසේ හේතුව තමයි මට්ටමේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ තාම අඩු වැලියකක් දීලා ඒ නිසා ඒ මට්ටමේ මායය එක්ක අල්ලගත්තා ඒ නිසා යාට ඉන්න දෙනවා. ඔව් මේක ලෝකේ අතහරිනකොට මායය වැඩිපුර දෙනවා වැඩිපුර දීලා මෙයාව අල්ලගන්න පුළුවන් කියලා බලනවා. වැඩිපුර දීලා තල්ලන්න බැරි නම් මායය අතහැරලා ඒ නිසා මේ ලෝකේ අපිට ඉහළට යන්න තියෙන එකම ක්‍රමවේදය එකම දේ තමයි මේ අපි කෙරෙහි දක්වගෙන ඉන්න අගය මේ පටු අගය දුරු කරන එක. දැන් ඔබේ මනසෙන් අහල බලන්න. මිනිස්සේ මරන්න සාමාන්‍යයෙන් කීයක් දුන්නු පුළුවන්? කෝටියක් දුන්නු බාර ගන්නවද කොන්ත්‍රාත්තේ? කෝටි 100ක් දෙනවා ඔබ ජීවිත කාලෙම හම්බ කරන්නේ මුදල. සාමාන්‍ය කෙනෙක් වැටුපක් හැදෙන්න ලබන්නේ නැහැ කෝටි 100ක් හම්බෙන්නේ නැහැ නේ. ගුරුවරයෙකුට හම්බෙන්නේ මුළු ජීවිත කාලෙම වැඩ කළත් කෝටියක් වගේ මුදලක්. ඊටත් වඩා අඩු වෙයි. වැටුප. එතෙන්ට සූදානම් වෙනවද මනස? තමන් අධ්‍යයනය කරලා බලන්න ඕන. තමන්ගේ මනසේ තමන්ගේ මේ දුප්පත්කමේ ප්‍රමාණය. ඒක තමයි සමාන. මේ ලෝකේ යම් අවකාරකම් වැරදි වැඩ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මුදල මත පදනම් වෙලා නෙමෙයි. අර සත්ව ඝාතනයන් දිගට කරන්නේ මිනිස්සයා. එයාට වටිනවා ඒ කුකුලගෙන් ඒ එළුවගෙන් හරකගෙන් එන රුපියල් 5000 එහෙම නැත්නම් 10000 අර සතෙක් ජීවිතේ නැති කිරීමේ පාප කර්මයට වැඩි. ඒ නිසා තමන්ට සමාජයෙන් ලැබෙන අපකීර්තියට වැඩි එයාට වටිනේ කීයේද? අර රුපියල් 10000. මේ තුමකෝ හරකෙක් කරගෙන තව එක්කෙනෙකුට විකාම සුද්ධලාභේ 10000යි. ඒ දහනක් තමයි මේ පොජනාගේ අර අපකීර්තියට වැඩි පාපයට වැඩි නරකට වැඩි යාටේ 10000 වටේ. නිකන් හරි ඒ 10000 තව කෙනෙක් හොරකම් කළොත් අර මිනිස්සයා එච්චර වැලු එකක් ඒකට දීලා තියෙන නිසා නොකරන දෙයක් නෑ. සන්න නොකරන දෙයක්. එහෙමනම් මේ ලෝකයේ සියලු පාප කර්ම වලට පවා හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? අගය. ධර්මයාගේ සමාන ආත්මීය අගය. එයා ඒ මුදල මත පාවා දෙන්නේ ආත්මය. ඒකයි ස්වභාවය මේ ලෝකයේ. අගයක් සෑදීම කියන එක පුතඥයා ළඟ, මිනිස්යා ළඟ තියෙන මොහොත අතහරින කෙනා ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි අගයක් සාධන්නේ නැත. ජීවිතයට අගයක් සාධන්නේ නැත. මනසට අගයක් සාධන්නේ නැත. අගයක් නැහැ. ඒ නිසා ඒ කිසි කෙනෙක් ඉවසන්න දරා ගන්න අවශ්‍ය නැහැ. අගයක් කර නැත. ඒ නිසා බුදු ගුණ එහෙම නැත්නම් අගය ගුණ කියන්නේ අගය අනන්තයි. බුදු ගුණ අනන්තයි. ඔබේ ගුණයක් අනන්ත බවට පත් කරගන්න ඔබ බුදු ගුණයට සමානයි. ඔබට තියෙන්නේ ඔබගේ ගුණයත් අනන්ත බවට පත් කරගන්න පමණයි. භාවනාව කියන්නේ ඒ ධර්මයේ පිහිටනවා කියන්නේ ඒයි. ඔබේ ගුණය අනන්ත කරගන්න, අගය අනන්ත කරගන්න, ඔබ බුදු ගුණයට පත් වෙනවා, ලං වෙනවා, පත් වෙනවා. හැබැයි එවැනි අගයක් ඔබ ලබා දුන්නොත් ඒ දෙයට මොන දෙයකටත් අයිති නැහැ. අපි හිතමු අපි භාවනාව කියන දෙයට වැඩි අගයක් ලබා දීලා හරියටම හත් තුනත් එහෙම ඔන්න දුරකථනය නාද වෙනවා. හැබැයි ඔබ අඩු අගයක් නම් ලබා දීලා තියෙන්නේ දුරකථනය කවුද දන්නේ? මොකද දන්නේ මෙච්චර මේ දුර්ගතනේ මෙච්චර අගයක් තියෙන එකද දන්නේ? මොන හරි ඒ නෑමතුනේ තියෙන අගයක් නේ. ඒ අගයට දුගෙන යනවා. හැබැයි ඊට වැඩි අගයක් තියෙනවනම් Taman දුර්ගතනේ යනතක හින්න පුළුවන් යාට. ඒක නාද වෙලා නතර වෙනවා. ඊට පස්සේ යම් කිසි කාරණයක් ඔබට හිතෙනවා. තේ ටිකක් බොන්නෝ. තේ ටිකක් බොනවයි කියන අගේ වැඩි වුණොත් තමන් ඉන්න අරමුණට වැඩි ඔබ ඉන්න අරමුණ අතර දාලා ගිහිල්ලා තේ ටිකක් බොන දේ කරනවා. ඒ වගේම තමයි ඔබේ අධ්‍යාත්මයේ නිහඬියාවට තියෙන අගය, ධර්මයේ තුල පිහිටීමට තියෙන අගය කොයිතරම්ද? ඒ අගය තුල ඔබ ඉන්නවා. හැබැයි ඒ අගය පරද්දන යම් ධර්මයක් ආවොත් ඒකෙන් අවදි වෙන්න පටන් ගන්න. ඒ සාමි ලෝකේ අර කිසිදු දෙයකට අගයක් නොදෙන ධර්ම කාරණය තුල අපි වාසය කරන විට ලෝකේ මොනම දෙයකටවත් අගයක් නැතිව වාසය කිරීමේ හැකියාවක් තියෙනවා. තමන් අගයක් නොදෙනවා නම් ඔබව චංචල කරන්න බෑ. කවුරු හරි මේ දොරකඩ ළඟට ඇවිල්ලා ඉස්සෙල්ලම භාවනා වැඩසටහනෙන් කිටලා මාත් එක්ක ගමනක් යන්න තියෙනවා කියලා නන්නාඳුන මිනිස්සේ ඔය භාවනා වැඩසටහනට එන්න එපා, අපේ ආගමට එන්න, එහෙම නැත්නම් අපේ දර්ශනයට එන්න, මේ කියලා අගයක් දුන්නොත් යම් කිසි කෙනෙක් ඒකට යන කෙනෙකුත් ඉන්නව නොයන් කෙනෙකුත් ඉන්නවා. පොඩි දේවල් වලටත් සමහර ලාවක තමයි ඒ අගය කිරීම වල මේ භාවනා මාර්ගයේ ඉවත් වෙන අය ඉන්නවා. කියන්නේ ධර්ම මාර්ගය මත හැර ගන්න අය ඉන්නවා. එහෙම ස්වરૂපයක් තියෙනවා. ඒක තමයි අගය. තණ්හා රති රාග පාටන මාතියක් දෙන්නේ මට ඒවට වඩා වටිනෝ ධර්මය. ඉතින් මා දකින්නේ ඒකමයි. අපි දකින්නේ ඒ දෙයමයි. අපි ග්‍රාමීය මට්ටමේදී සුළු වගයක් ලබා දුන්නා නම් එහෙම ඒ අගය තුල අපි අදත් ඉන්නේ. ඒ රස්සාව තුල ඒ ස්වභාවය තුල සිදී නෑ නෑ නිතර නෑ ඊට වැඩි දෙයක් ඊට වැඩි දෙයක් ඊට වැඩි දෙයක් ඊට වැඩි දෙයක් ඊට හැරෙයි. අලුත් පියවරක් හැමදාම අලුතෙන් හිතන මිනිස්සෙක් අලුත් පියවරක් ඇති කෙනෙක් අගය කියන එක ඉක්මවන්න පුළුවන් බුද්ධයක් ඥානයක් දර්ශනයක් තියෙන ඕන. ඉතින් ඔබේ ඥානය හිරු වාගේ වෙන්න ඒ බුදුහාමුදුරු හිරු වගේනේ. බුද්ධෝ සූර්යෝ බුදුහාමුදුරු සූර්යයා වහන්සේ. එවන් වූ බුදුහාමුදුරු මම සරණ යනවා. එවන්තං සරණං කියේ. බුද්ධෝ මේ සරණං. හිරු වගේ බුදුහාමුදුරු සරණ යනකොට ඔබත් හිරු වගේ ආලෝකමත් වෙන්න ඕන. මේ කලාමැදිරිය වගේ ටෝච් එකක් වගේ පහනක් වගේ පොඩි එළියක් තිබිලා මදි. ඔබේ ආලෝකය කොමනද? ඔබේ ප්‍රඥාවේ ආලෝකය කොපමණද? ඔබට ඇත්තටම පොඩ්ඩක් ගණනය කරලා කියන්න බැරිද? ෆ්ලෑෂ් ලයිට් එකක් විතර, ෆ්ලෑෂ් එකක් වගේ, එහෙම නැත්නම් වෝල්ට් 100 බල්බ් එකක් වගේ, කලාමැදිරි එළියක් වගේ, පහනක් වගේ. එහෙම නැත්නම් කැලේ හතර ටෝච් එකක් වගේ. ඔබේ ආලෝකය කොතරම්ද? ඔබට හමු වෙන්නේ නැද්ද? සියල්ල පැහැදිලි. පැහැදිලි වෙන හැම තැනම විචිකිච්ඡාව කියන එක නැති වෙනවා. දැන් රාත්‍රී කාලෙදී අපි බයයි. මිනිස්සු බයයි. ගොඩක් අය විචිකිච්ඡා. ඒකට හේතුව තේින් නැති කම. දැන් පාරේ යද්දී පාරේ සර්පෙක් ඉන්නවද කියන විචිකිච්ඡාව. සතෙක් ඉන්නවද, එහෙම නැත්නම් සොරෙක් සතුරෙක් ඉන්නවද කියන විචිකිච්ඡාව. විචිකිච්ඡා අඳුරත ඇති තැන විචිකිච්ඡාව බහුලයි. විචිකිච්ඡාව බහුල තැන භය බිය සංවේග වැඩි. මිත්‍යා දෘෂ්ටිකේ කියලා කියන්නේ භයෙන් බියෙන් සංවේගයෙන් සිටින කෙනෙකුට. දැඩි බය බිය සංවේග තියෙනවා නම් ඒ එයා ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටි. ඒ දෙයකනේ බුදුහාමුදුරු කියන උජුපටිපන්න භගවතු සාමක සංඝ හරියට ඍජු බව නැගී සිටින ගුණයක් තියෙනවා. විචිකිච්ඡාවක් නැති ගුණයක් තියෙනවා ඒ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා ළඟ. අඳුර දුර වෙන තරමට විචිකිච්ඡාව නැති වෙනවා. දැන් බලන්න දැන් මේ එළිය පහලේ බැලුවට පාර ගියාට දහවල් කාලෙදී අපිට කිසිදු විචිකිච්ඡාවක් නැත. ඇයි නැත්තේ? හොඳින් ආලෝකය වැටි ඇත. රාත්‍රී කාලේ විචිකිච්ඡා බහුලයි. හේතු අඳුර හැමතැනම ගැවසී ඇත. ඉතින් ඔබේ මනස ඔබ පුළුල්ව දකින්න තරමට මනසේ ඇතිවෙන නැතිවෙන පවතින ස්වභාව ලක්ෂණ ආදී කොට ඇති සියල්ල මනාව දකින්නගෙන තමයි සියලු චිකිච්ඡාව දුර යන්නේ. එකිනෙකට දකින්නනේ සියල්ල එකවර. රාත්‍රී කාලයේදී අපිට විදුලි පන්දමක් අරගෙන එකිනෙකට බලන්න සිද්ධ වෙනවා. මේ අල්පතර ප්‍රොජෙක්ට් එක වේග හමුල බැලුවා, අර්ධතර බැලුවා, ඒක හමුල බැලුවා. නමුත් අපි දහවල් කාලයේදී එහෙම එකින් එක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පූර්ණ එකවර සියල් දකිනවා. දැන් තේරෙනවා නේද වැරදුනේ කොතනද කියලා? අපි නිවන් දකින්නේ කොහොමද කියලා අහන්නේ බුදුහාමුදුරුවන්ගේ නොවන නිසා ගොඩාක් මිනිස්සුන්ට නිවන හොයාගන්න බෑ. නිවන් දකින්නේ කොහොමද කියලා ගොඩාක් මිනිස්සු අහන්නේ මාර්යාගෙන්. මාර්යාගෙන් නෙමෙද මෙතෙක් කාලයක් නිවන් දකින්නේ කොහොමද කියලා ඇහුවේ. මාර්යාගෙන් සල්ලි ගොඩක් හම්බ කරන්න, ගෑස් දොරක් හදන්න, කාර් එකක් දාන්න, කසාදයක් බඳින්න, ළමයි ටිකක් හදන්න, ඒගොල්ලෝ කසාද බඳලා දෙන්න, ඒව කරන්න ඕන සම්මුතියෙන් සියල්ලම. ඔය දර්ශන වේදයේ තුල ඔබ ඉදෙන්ට පටු වෙන්න එපා, කොටු වෙන්න එපා. ඒ තුල නිවීමක් සැනසීමක් නැත. ඒ වෙලාවයි තියෙන හැමදෙම දැන් වයසක අපි අධ්‍යක්ෂකින් දන්නවා කියයි. ඒකෝ මායාවෙන් මනහ නැතුව තා මායාවෙන් ඉතිල කල්පනා කරන ඔබ බුදුන්ගෙන් බනහන කෙනෙක් වෙන්න ඕන. එනිසා බුදුහාමුදුරන්ගේ පැත්තේ ඉන්නවා නම් ඔබ මායාවේ බස් වලට රැවටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පැත්තට ගියපු කෙනාට මගේ අදහස්, මගේ සංකල්පන, මගේ තීරණ, මගේ රට, මගේ ජාතිය, මගේ කුල ගෝත්‍ර ලේබල් මොකවත්ම නෑ. අර මගේ කියන එක තියෙන්නේ මගේ කියන එකවලනේ. තථාගතත්වය ස්වභාවිකත්වයේ පමණයි. ඒ නිසා මට කියන්න හැකියාවක් තියෙන ලෝකෙ කියන හැම පන්සලක්ම බුදුහාමුදුරුවන්ගේ. ලෝකෙ පන්සල දැන් ලංකාවෙත් නීති හදලා තියෙනවා. මේ හාමුදුරුවරුමයි ඒවට ඉදිරිපත් කළා තියෙන්නේ. පන්සලක් ළඟින් තව පන්සලක් හදන්න බෑ. තහන. ඇයි? අනිත් පන්සලට දාන්නේ නැති වෙයි, ඉන්කම් එක වැඩි වෙයි කියලා. ඒ වැහෙන පන්සල් අප්‍රමාණයි. ඒ පන්සල් අතහරින්නෙත් නැහැ. මලකුත් ප්‍රශ්න දිනව. ඇයි? හැම පන්සලක්ම බුදුහාමුදුරුවන්ගේ. ලෝකෙ තියෙන්නේ එක පන්සලයි කියලා තේරුම් ගන්න බැරි වෙච්ච සිවුරු ධාරීන්, චීවර ධාරීන් විසින් හිතන වැරදි ක්‍රමයයි. පන්සල් 10ක් තියෙනවා. නෑ, ලෝකේ තියෙන එක පන්සලයි. බුදුහාමුදුරුවෝ පන්සල්. ලෝකේ තියෙන එක ජාතියයි. මනුස්ස ජාතිය. ලෝකෙ තියෙන එක ආගමයි සත්‍ය. කොච්චර සුන්දරද ලෝකය. ලෝකෙ තියෙන එක ආගමයි සත්‍ය. ලෝකෙ තියෙන එක ජාතියයි නේද? මේ මනුස්ස ජාතිය. හැබැයි අර ජාතික උමාදයෙන් ඉන්න මිනිස්සෙක් ඉස්සරහ ගිහිල්ලා ඔබ මේ චින්තනයේ ඉන්නකම්. එහෙම හිටියොත් කොටියෙකුට මොයි සේපෙන්නේ ඉඳයි. අර පුජ්‍යලන්න මොකද අර පුජ්‍යලා කොටියෙක් වගේ කෙනෙක් ඉස්සරහ මිනිස්සෙක් මොයික් වගේ ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? කොටියෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහ මොයික් වගේ හිටියොත් ඔබ බිල්ලන් බවට පත් වෙනවා. කොටියෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහ කොටියෙක් වගේ ඉන්න. සිංහෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහ සිංහෙක් වගේ ඉන්න. මොයික් වගේ මිනිස්සෙක් ඉස්සරහ මොයික් වගේ ඉන්න. නරියෙක් වගේ මිනිස්සෙක් ඉස්සරහ නරියෙක් වගේ ඉන්න. ඇයි? ඔබට හානියක් කළේ නැති වුණත් ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න එය වැදගත් වෙන නිසා. ඒකනේ අපි අපේ කම්පියුටර් වලට වෛරස් ගාඩ් එකක් දාගන්නේ. නේද? අපි ලෝකෙට හදලා දෙන්නේ නැතන ලෝකෙන් අපිට වෛරස් එනවාට වෛරස් ගාඩ් එකක් අපි දානවා. ඒ වගේ ඔබේ ජීවිතේ වෙන වෛරස් ගාඩ් එකක්. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ සිල් ගත්ත නයාටත් පිළිපොකල පෙන්නන්න කියලානේ. නැත්තම් ඔබ දර පිටියට බඳින්න ගන්නේ. නැව භාවනාවට යන අම්මලාව ගෙදර ඉන්න කට්ටිය දර පිටියට බඳින්න පටන් ගන්නවා නේද? ඈ? අම්මා ඉවසන්න ඕන. ඈ? අම්මා භාවනා කරනවා නේද? අපි කෑ ගහන්න පුළුවන්, නටන්න පුළුවන්, ජෝබි නටන්න පුළුවන්, බොන්න පුළුවන්, කන්න පුළුවන්, විනෝද කරන්න පුළුවන්. අම්මලා ඕවා ඉවසගෙන බතක් ඉන්න ඕන කියලා නේද? එයාට කියනවා මේ ආයෙසගෙන ඉන්නවා මේ භාවනාවට යනවනේ. ඒස ධර්මයේ කියනක උඩ නැගෙන හරි අපූර්ව විවෘත මානසික පසුබිමක් තුන. බුදුරජාණන් වහන්සේලාට ජීවිත රාමුවක් හදාගෙන මගේ පිළිවෙත මේකයි කියලා නැහැ. දැන් ලෝකේ කාලේ යෝගීවරු හිටියා මේ පොල් කට්ටෙන් දෙකයි වෙලා දාන්නේ. ඊට වැඩි නෑ. බත් තුනක් මොනවා. නැත්තම් පොල් කට්ටෙන් එකයි. නැත්තම් හැන්දෙන් එකයි. බුදුරජාණන් වහන්සේගෙන් තහනම් ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දානය භෝජනය ලබන විදිහේ ක්‍රමවේදය මොකද්ද? බුදුරජාණන් වහන්සේ හරි උත්තර හොට උත්තරයක් දුන්නේ. මට හොඳට බඩ කිරි දවසට මම බඩ පිරේ ඉන්නවද කියලා අහනවා. බඩ කිරි නැති දවසට මම පොඩ්ඩක් බලන්න ඉන්නවා කියලා හැදේ. දාන නැති දවසට වතුර ටිකක් දීලා මම පාඩු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? උන්වහන්සේලා හැම රාමෝක ගැති වෙන ස්වභාවයක් නැහැ. අධ්‍යාත්මයත් එහෙමයි බාහිර කටස්පත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ අපිට ඒකයි සාර්ථක චරිතයක් හැටියට පේන්නේ. ප්‍රමාණ පීඩා ගැරහුම් තියෙන එහෙමත් නැත්නම් සමස්ත මහා දේවවාදයකින් බ්‍රාහ්මණවාදයකින් ඇලී ගිය කම්පණයේ වී සිටින සමාජයකට කිසිසේත් මතහරින්න බැරි ඒ සමාජයකට බුදුරජාණන් වහන්සේ පණිවිඩය දුන්නේ. මොකද වෙන්නේ? මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේට ශාන්තිය. ශාන්තිය ගොඩක් වෙලාවට ලැබෙනවා කියලා හිතන්නේ සල්ලි වලින්. ඒකට නෙමෙයි ඔය දේවාල ගාන පොලිමට පූජාවත් තියාගෙන ඉන්නේ. ඒකට නෙමෙයි මං අහන්නේ ඕම වගේ. පැහැදිලිවම වැඩි පිරිසක්ම ඒකට. සල්ලි වෙන ශාන්තිය නැත. ආනන්දය දුටුව හද සර්පයා. ආනන්ද දුටුව හද සර්පයා. නෑ සාමිනේ මම සර්පයෙන් නම් දුටුවේ නෑ. කාවණු පොදියක් නම් දැක්කා. ඒ ආනන්ද සර්පේ. දැන් එතකොට සර්පයන්ටද බුදුහාමුදුරු සර්පය කියලා දෙන්නේ? කාවණු වලට කිව්වා ආනන්ද දුටුව හද සර්පයා. හැබැයි ඉතින් ওই සර්පය නැතුව අපිට ගමනක් යන්න බෑ නේද? සර්පය ඕන වෙනවා. සර්පයගේ පරිස්සමෙන් පෙට්ටගමක දාලා තියාගෙන ඉඳලා ණය දෙන්නත් සිද්ධ වෙනවා. නැත්නම් ඉතින් ණය නැතුව වැඩ කරන්න බැරි වෙනවා. හැබැයි අපි සර්පය බව දැනගෙන පෙට්ටගමේ දාලා වහගන්න ඕන. ඊට පස්සේ යා ඒ කියන දාලා දැකලා තියෙනනේ නයි නටවනේ නේ. එහෙම රවුම් වලල්ලක් අතේ දාලා බඳලා ඒක වටේ නූල් කොටවන් හතරකුත් බඳලා ගැට ගහලා පරිස්සමට ඒක තියාගෙන යනවා. ණයා බව දැනගෙන. එතකොට මේ ලෝකයේ අය සියලු දෙනා මේ ණයා පරිහරණය කරන්න ඕනේ. අපිත් මේ ණයත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ණයා සර්පය ඔබලගේ සාක්කු ඉන්නවනේ දැන් මේ වෙලාවේ සර්පය. සර්පේ. ternary එනි සාමිනිසුන්ගේ අමය මිනිසුන් ජීවිතේ ලබා දෙන value එක අගේ මේ මිනිසුන්ට සර්පේක් ලෙස මිනිසුන් දුකට බාධා කරන සර්පයා කියන එකෙන් අදහස් කරන්නේ මරණයට වේදනාවට දුකට පාත්‍ර කරවන්නා. එහෙම නැතුව වළියක් තියනවා කියන එක නෙමෙයි සර්පයා කියන්නේ අදහස් වෙන්නේ දුකට වේදනාවට ශෝකයට පීඩාවට පමුණවන්නාට කියන්නේ සර්පයා කියලා. එතකොට ඇත්තෙම මුදල නෙමෙයිද මේ ලෝකේ මිනිස්සයා දුකට වේදනාවට පීඩාවට අසරණකමට පමුණවන්නේ? සියලු මිනිසුන් තේරුම් ගත යුතුයි සංවර්ධනයේ තියෙන දියුණුව තියෙන්නේ මුදල් මත නොවේ, සල්ලි මත නොවේ, අධ්‍යාත්මික ඥානය තුළ, පෞරුෂය තුළ. නිසා අපේ දියුණුව තියෙන්නේ මේ භෞතික දේවල් මත නොවේ කියලා කල්පනා කරන්න. කවුද මේ ලෝකේ පෝසත්? මට කියන්න මෙතන ඉන්න කෙනෙක් පෝසත්? ඔබ යම් මදිකමකින් පෙළෙනවද ඔය වගේ සමහර විට ඔයිටත් වඩා වැඩිපුර මදිකම් වලින් පෙළෙන්නේ නැද්ද බොහෝ සම්පත් ඇති අය? ඔබ වගේ සිය ගුණයකින් පෝසත් අය ඔය මදිකමෙන් පෙළෙන්නේ නැද්ද? ලක්ෂ ගුණයකින් පෝසත් අය ඔබට වැඩි ඔය මදිකමෙන් පෙළෙන්නේ නැද්ද? පෙළෙනවා. ඉතින් පෝසත්කම ඇත්තේ කොහිද? පෝසත්කම වෙන මෙතන. මෙන්න මේ මොහොතේ මේ දැන් ඔබ සාර්ථකයිද, පූර්ණත්වයේද, මානසික සුවයෙන්ද, දර්ශනය පැහැදිලිද, ප්‍රීතියෙන් සතුටෙන් කාලය ගත කරයිද, ප්‍රමෝදයෙන් වාසය කරයිද? එතන තියෙනවා පූර්ණත්වය. ඒසා ඔබ භාවිතා කරන චිත්තය කුමක්ද? කාරණේ කුමක්ද? නිතරම බලන්න ඔබ ධර්මය වඩන කෙනෙක් වෙන, ධර්මය අරමුණු කරගෙන ධර්මය පිළිබඳව සිහිය පවත්වාගෙන සිටින කෙනෙක් වෙන්න. මොකද මේ අපේ විඥාන ධාතුව තියෙනවනේ මේ මොලේ. මොලේ තියෙන යම් කිසි කොටසක් මේ මුත්තමක් වගේ පොඩි තාමසියු කොටසක් තියෙන ශනිකෝ අපේ ජීවිතේ ක්‍රියාවන් අවදි කරවන ඒ කොටසට තමයි ඔය අපේ ඔය නොයිකුත් නොයිකුත් දේවල් මැවෙන්නේ පේන්නේ. අපේ මොලේ තේරුම් අරගෙන සිටිහාම මේ දේවල් වල වටිනාකම මේකයි කියලා ඒ වටිනාකමට චංචල වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක වටිනාකම ඉක්මවන ගුණයකට පත්‍ර කරගත්තට පස්සේ අර එන කිසිම අරමුණකට චංචල කරන්න බෑ. දැන් ඔබ ඉස්සරහින් මෙහෙම කවුරු හරි මුදල් දික් කරනවා නේ 100ක් සද්ද නැතුව එන්න. මට මොකද 100ද 200ද මට මොනවද දැසිය අඳාහ මට මොනවද බා අනි ලක්ෂය හොඳයි 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 ඔබ එතනින් අවදි කරන්න හැකියාව තිබුණා නේ. මට මොකද ලක්ෂය නේද ආදි වශයෙන් අපිව චංචල කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එකම එක අරමුණක ඉන්නවා ඇසිපිය නොහැලා වෙනසක් නැතිව බෝධිය දෙස බලාගෙන. ඒ කියන්නේ අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර අවබෝධය දෙස බලාගෙන ඉන්නවා නොසැලී. ඇසිපිය නොහැලා ඉන්නවා කියන්නේ මේ අස්වලින් හිටපු කතාවක් නෙවෙයි. අධ්‍යාත්මික සිද්ධිධාමයක් අනිතර සස්සතිය පිටින් ඕක වෙන්නේ නැහැ. දැන් ඔන්න මාව කන්නේ නෑ නෑ ඒක පිටින් කර ඒක අධ්‍යාත්මය බලන් හිටියා. කස්තිය බලන් ඉන්න විශ්වය ගහක බුදුහාමුදුරු හරි විද්‍යාත්මකව වැඩ කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ අනිවාර්යෙන් කරන්න තියෙ ගහට වතුර ටිකක් ගෙනල්ලවක් කරන එක නම් කරන්න ඇති කියලා මම හොඳටම විශ්වාස කරනවා. තමන් පානය කරන්න ගෙන වතුර ටික හරිය ගහ වටේ එකතු කරන්න ඇති ළඟ ගඟෙන් වතුර ගෙනල්ලා කියලා මම විශ්වාස කරනවා. මොකද ගහට බොහොම ගරු කරනවා. ඒ ගහ යටදී අවබෝධ වෙච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගොඩනැගිච්ච ගස හැටියට අදත් ඒ ගසට අපි ආචාර දක්වන්නේ ගෞරවයක් ගන්න. ගොඩක් වෙලාවට මේ පරම්පරාවෙන් එන ගසකට තමයි ආචාර දක්වන්නේ නේ. ආනන්ද බෝධීන් හරේ ජයශ්‍රී මහා බෝධී සාකවන්දලේ පැතිරෙන දෙයක් තමයි හැමෝම වගේ මේ ආචාර දක්වන්න උත්සාහ කරගන්නේ. අපේ ස්ථානයේ තියෙන ආනන්ද බෝධී සාකාව නිකම් ලොකුයි හරි බෝබස් තිබ්බට එහෙම බෝබස් න අපි භාවිතා කරන්නේ නැහැ. නමුත් සමහර තැන්වල තියෙනනේ ස්වභාවිකව හටගත්ත බෝබස් උත් වන්දනීයත්වයට භාජනය වෙනවා. එසා සිපිය නොවෙලා බලා සිටිනවා. එසා ධර්ම අවබෝධය වෙච්ච අයට සුවිශේෂයෙන්ම ඔබට වෙන දෙයකට අවධානය යොමු කරන්නතු ඇසිපිය හැලා නොහැලා බලා ඉන්න පුළුවන් නම් ඔබ ඒ තුල වැඩෙනවා නම් ලොවට කරන මහා මෛත්‍රිය එයයි. ඔබ ධර්මයේ තුල වාසය කිරීම තමයි ලොවට කරන මහා මෛත්‍රිය. ඔබ සැනසිරිදායක ලෙස වාසය කිරීම සුවදායක ලෙස වැඩීම තමයි ලොවට කරන මහා මෛත්‍රිය. ඒ නිහඬ බව තුළ මේ ලෝකෙ පුරා පැතිරෙන්නේ මහා මෛත්‍රිය. ඒ සාවදී මනස ධර්මයෙන් පුරවා ගන්න. ධර්මයෙන් පුරවා ගන්නවා කියන්නේ ඔබේ මේ භෞතික විඥානයේ මොකුවත් නැතුව තියා ගන්නවා කියන එක නෙමෙයි. සියල්ල තිබියදී නොසැලී සිටීම. සියල්ල පෙනියදී නොසැලී සිටීම.
ඔබ වන්න තවම මැද තියෙන ඔරලෝසු කනුව තවමනේ මැද තියෙන ඔරලෝසු කනුවනේ ඔව් එන ඔරලෝසු කනුව කොහොමද ඔරලෝසු කනුව තවමින් සිදුවන හැම දෙයක්ම නොසැලී බලා සිටිනවා පොලිස්කාරයෙක් නෝ එන්නවා. ඔව් මැද ඉන්න පොලිස්කාරයෙක් එන්නවා. පොලිස්කාරයෙක් උනො කෑ ගහනවා, මිසිල් ගහනවා, අන කැඩුවොත් නතර කරන ඉස්සරහට ගිහිල්ලා එනවා කියන ලයිසන් එක ගන්න එනවා කියනවා. මූණ රතු කරගෙන කෑ ගහගෙන දුම කාගෙන අර මිනිස්සේගේ මොන හරි අසනීප තත්ත්වෙකට හැදෙන අර නලාපි බලන එකක් පිළිගනවයි කියන්නේ ලේසියෙන් අර රූසුස් කියලා නෙමෙයිනේ. ඒ නිසා පොලිස්කාරයෙක් වෙන්න එපා. ඔබ රූසු කනවාන. රූසු කනව මොනවද කරන්නේ මතකේ? සමහර රූසු කනවල වෙලාව හරි සමහර ඒවා වැරදි සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. රූසු කන තියෙනවා. ඒ වගේ රූසු කන තියෙනවා. කාලය ගත වෙනවා රූසු කනවත් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කෙනක ඒ කාලේ මතක් කරලා තියෙන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්නේ කියලා. ඉන්ද්‍රකීලය කියන්නේ අර ස්තම්භයක් තියෙන රොළොස් කණු වගේ හිටවල තියෙන පොළොවේ අර අශෝක කුළුණු වගේනේ. ඒ වගේ විශාල තියෙනවා. ඒ වගේ ඉන්න කියනවා. ඉතින් අද රොළොස් කණු වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්ද්‍රකීලයක් වගේ ඉන්නේ. ඒ ඉන්ද්‍රකීල සූලන් ගමනවා. ඒ මේ මිනිස් වෙතින් ගමන් කරනවා. දේශ සීමා බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. යම් කිසි කාරණයක් නිසා චංචල වෙනවා. චංචල වීමක් හැටියට ගන්නෙ නැතුව චංචල වීමක් කාරණයක් හැටියට ගන්න. මේ යම් කිසි කාරණයක් නිසා චංචල වුණහම චංචල වීමක් හැටියට ගන්න නැතුව චංචල වීම කාරණයක් හැටියට ගන්න. ඒ කියන්නේ පෙර කාරණය නිසා මේ කාරණේ සිදු වුණා මේක ඒ චංචල භාවයක් හැටියට ගන්න නැතුව පෙර කාරණේ හා සමාන දෙයක් හැටියට ගන්න. එතකොට ඒකත් බාහිර දෙයක් බවට පත් වෙනවා. දැන් චංචලදී ඒක මගේ චංචල. කාරණේ පිට අර දැන්න ආමං චංචල වුණා. බැනපු එක එයා චංචල වීම මගේ. චංචල වීමක් බැනපු කෙනා හැටියටම එන කාරණයක් හැටියට ගන්න. ඊට පස්සේ චංචල වීම ඔබගේ නොවේ, බැනුමක් ඔබගේ නොවේ. මනස විවෘත කර ගැනීම, නිදහස් කර ගැනීම තමයි එකම කාරණේ අපිට සහනශීලී ජීවිතයකට. මාර්යා ළඟ තියෙන එකම එක ධර්මතාවය ඔබද වඩන්න, ඔබදම දියුණු කරන්න. මොකද මාර්යාගේ ළඟ තියෙන එකම එක හොඳ ධර්මතාවය. මාරයක ළඟ තියෙන එක සීලයයි. එකම එක සීලයයි තියෙන. මොකද්ද ඒ සීලය? බුරු කියන්නේ තියෙනවා. පුජ්‍යලේ නෙමෙයි. ඒක තමයි ඔබේ අධ්‍යාත්මය. සත්‍ය ඉක්මවා යන ගුණයක් ලෝක සෝභා ධර්මයේ තුල නැහැ. චින්තන කොච්චර මවල දුන්නත් ඒ චින්තනයේකට සත්‍යීක්මවා යන්න බෑ. මාර්ග ගින්දර කවදාවත් කියන්නේ නෑ සීතලයි කියලා. ඒක තමයි ප්‍රත්‍යක්ෂතාවය කියලා කියන්නේ. ප්‍රත්‍යක්ෂතාවය තුළ සත්‍ය තුළ මොකද මායාවක් ස්වභාව ධර්මයේ? ආවයවක් ස්වභාව ධර්මයේ, චින්තනයක් ස්වභාව ධර්මයේ, මනුෂ්‍යයක් ස්වභාව ධර්මයේ. ඒක නිවන. නිවන මොකද්ද? නිවනත් ස්වභාව ධර්මයක. මට නම් තාම එහෙම මේතරුන්නේ නැහැ. ඔර් මායාවක් ස්වභාව ධර්මයේ, චින්තනයක් ස්වභාව ධර්මයේ, මනුෂ්‍යයක් ස්වභාව ධර්මයේ, නිවනත් ඒක ස්වභාව ධර්මය වුණා. ඒගොල්ලෝ අතරම නිවනත් එහෙනම් තියෙන්නේ. නිවන කියන්නේ නේ නිවන කියන්නේ ආන්නේ ඒක. මොකද ආන්නේ ඒක? අනේ වන්දා අන්නේ ඒක තමයි. හරි ෂෝ මොකද්ද? ඔබ දාර්ශනිකයෝ කියන්නේ I am that. ආන්නේ කර. ලෝකී දර්ශනය මනහරය පිරිතුරුයි. මම මේ බණ ධර්ම අතර ධර්මයේ කියව සම්පූර්ණම මුලදිම කියව මේක මහා ලෝකෙදීන මහා පිස්සුවක්, මහා මෝඩකමක් කියන. ඒ මෝඩකම ඇතුලේ මම පාවිච්චි කරපු හොඳම වචනේ තමයි ආන්නේ කර. ඒ මහා මෝඩ වචන අතර එකම පඬිත වචනේ ආන්නේ පමණයි. මොකන්ද? මේන්න මේ ස්වභාවය තමයි. ඔබ වහන්සේ මේන්න මේක කියලා අදහස් කරන්නේ මොකද්ද? අසෝ ආන්නේක. ඔබ වහන්සේ ආන්නේක කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේන්න මේක. තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න එපා. ඉතින් මේවා මේ වගේ බුද්ධි පරිසරයකට එන්න පුළුවන්කම තියෙන අතිශය ධර්මයේ පිළිබඳව අවශ්‍යතාවය ඇති අයට පමණයි. මේක ප්‍රඥාන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ධර්මයි. සරල බුද්ධයක් හිමියන් මේ ධර්මයක් නොවේ. නමුත් සරල බුද්ධයක් හිමි හැම කෙනෙක්ම මහා ප්‍රඥෙන් බවට පත් කරන්න පුළුවන්. අද වුණත් මේ ඉන්න ඕනම කෙනෙකුට ජ්‍යොතිර්වේදියෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් බැරිද? මේ මහත්යෙක් ළඟට ගිහින් වෙදකම් ඉගෙන ගත්තාම වෛද්‍යවරයෙක් වෙනවා. නැත්තම් භාෂා ඥානයක් ඇති කරගන්න බැරිද? ඔබ ඒ අදාළ භාෂා පන්තියට ගියාම ඔබ ඒ අදාළ භාෂා ඉගෙන ගන්න. ඒ වගේම ඔබ භාවනා වැඩසටහන සම්බන්ධ වුණාම ඔබ ධර්මයේ පිළිබඳව ප්‍රඥාව දියුණු කරගන්න. ඉතින් බොහෝ දෙනාට මේ ප්‍රඥාව තියෙනවා. මේක ධර්මයේ කරා යොමු කරන්නේ නැතිකම නිසා තමයි ඒ ප්‍රඥාවෙන් ලෝකයේ විනාශකාරී දේවල් සිදු වෙන්නේ. එනිසා ඔබ ළඟ ඇති ශක්තිය ඥානණය ධර්මයේ ඥානණය කරගන්න මහන්සි වෙන්න කැප වෙන්න එවිට ඔබට පුළුවන්කම තියෙනවා මේන මේ ධර්මය අවබෝධ කරගන්න. මොකද්ද මේන මේ ධර්මය? ආනෙක එන ඔබ හැමදලාටම තෙරුවන් සරණයි.